ඔබරැඳ සිරින්නේ SBS සිංහල සේවය සමකෙන් වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසන්න sps.com.au/සිංහල වෙපඩවයට.
අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය ඔස්සේ දැන් තොරතුරු දැනගන්න sps.com.au/සිංහල වෙත පිවිසෙන්න. නැතිනම් SBS සිංහල Facebook පිටුව follow කරන්න.
දැන් එහෙමනම් සූදානම් වෙනවා ශ්‍රී ලංකාවේ නවවෙනි විධායක ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීම සඳහා වන මේ කාලවකවානුවේදී ශ්‍රී ලංකාවේ භූමියේ තියෙන යථාර්ථය කුමක්ද කියලා විමසා බලන්න. මොකද විවිධ සමීක්ෂණ වාර්තා ඔබත් දකින ඇති, විවිධ ස්වරූපයෙන් විවිධ මාධ්‍ය මගින් විසුරුවා හරින් ලබනවා. යම් යම් අපේක්ෂකවරුන් මුලට එනවා, සමහර අපේක්ෂකවරුන් මෙච්චර ඡන්ද සංඛ්‍යාවක් ලබා ගන්නවා කියලා යම් උපකල්පන සහිතව බොහෝ දෙනෙක් යම් ව්‍යාකූල තත්වයට පත් වෙලා තියෙන වගක් අපි දකිනවා මේ සමීක්ෂණ වාර්තා හරහා. ඉතින් ඒ නිසා මම කල්පනා කළා, දැන් අද 19 වෙනිදා, හෙට 20, තවත් දිනයකින් අනතුරුව තමයි 21 වෙනිදා ජනාධිපතිවරණය පැවැත්වෙන. ඉතින් මේ ඊයෙන් අවසන් වුණා ඡන්ද සඳහවන ප්‍රචාරණ කටයුතු අවසන් රැලි මාලාව ඊයේ පැවැත්ුණා. ඊට පස්සේ මේ කාලවකවානුවේදී ඡන්දය පිළිබඳව ප්‍රචාරණ කටයුතු සිදු කිරීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. නමුත් අපි කල්පනා කළා, අර විවිධ මත විමසුම් හරහා මොනවද මේ ජනතාවට ලැබිලා තියෙන තොරතුරු, මේවා විශ්වසනීයත්වයක් සහිත ඒවද, කවුද මේවා කළා තියෙන්නේ, මෙහි තියෙන යථාර්ථය මොකක්ද කියලා කල්පනා කරන්න. ඒ වගේම තවත් ලොකු කතාබහක් තියෙනවා මේ වෙනකොට. කිසිදු අපේක්ෂකයෙක් 50%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගන්න එකක් නැහැ කියලා. මේවත් උපකල්පන. නමුත් අපි ඒ උපකල්පනයේ ඉඳලම කල්පනා කරනවා ලාංකීය මැතිවරණ ක්‍රමෝපායට අනුව කිසිදු කෙනෙක් 50%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත්තේ නැත්නම් එහෙනම් ඊළඟ ක්‍රියාදාමය මොකක්ද? ලංකාවේ මැතිවරණ නීතියට අනුව මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ කොයි වගේ සූදානම්කද ඒ සම්බන්ධව සිටින්නේ කියලා. මම මෙහිදී ආරාධනා කරන්නේ අපේ වැඩසටහන් වලට නිරන්තරයෙන්ම සම්බන්ධ වෙන ප්‍රංශ ප්‍රවෘත්ති සේවයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධාන මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා. මම අමල් ජයසිංහ මහතාට ආරාධනා කරන ප්‍රධාන හේතුව තමයි ඔහු සෑම මැතිවරණයක් පැවැත්වෙන අවස්ථාවකදීම ප්‍රංශ ප්‍රවෘත්ති සේවය වෙනුවෙන් යම් මත විමසුමක් සමීක්ෂණයක් සිදු කරනවා ශ්‍රී ලංකාව තුළ. ඉතින් මෙවර අපිට දැනගන්නට ලැබෙනවා අමල් උතුරු පළාතේ දෙමළ ඡන්ද ආශ්‍රිතව යම් සමීක්ෂණයක් සිදු කරලා තියෙනවා කියලා. ඉතින් එහි සොයාගත් කරුණුත් මම දැනගන්න කැමැත්තෙන් ඉන්නේ අද මේ කෙටි සාකච්ඡාව තුළදී. අමල් ආයුබෝවන්.
ආයුබෝවන් දිලුක්ෂි.
අපි දන්නවා අමල්, මේ මමත් මීට කලින් මැතිවරණ පැවැත්වුණු අවස්ථාවලදී ඔබව සම්බන්ධ කරගෙන තිනු සමස්ත දිවයිනටම බලපාන ආකාරයෙන් මැතිවරණ සමීක්ෂණ ඔබ සිදු කළා. නමුත් මෙවර ඔබේ සමීක්ෂණය සීමාවන්නේ උතුරට පමණයි. ඒකට හේතුවක් තියෙනවද?
ඔව් දිලුක්ෂි, මේ සැරේ අපේක්ෂකයන් 3 දෙනෙක්, ඒ කියන්නේ ඉදිරිපෙළ අපේක්ෂකයන් 3 දෙනෙක් ඉන්න නිසා මේක අසාමාන්‍ය මැතිවරණය බවට පත් වෙලා තියෙනවා. මම ඇත්තටම මේ තමයි 9 වෙනි ජනාධිපතිවරණය මම මේ වාර්තා කරන. මීට කලින් කිසිම අවස්ථාවක දිලුක්ෂ අපිට මේ විදිහට ඉදිරිපෙළ අපේක්ෂකයන් 3 දෙනෙක් හමු වෙලා තිබුණේ නැහැ. ඉතින් ඒක හැම අවස්ථාවක මීට කලින් වුණේ ප්‍රධාන අපේක්ෂකයෙක් දෙන්න අතර තමයි සටන තිබුණේ. ඉතින් ඒක අපිට සංඛ්‍යාලේඛන අනුව ඉදිරි ජනතාව ඡන්දය දෙන ක්‍රම පිළිබඳ තිබිච්ච ඒ තත්වයන් සලකලා බලලා අපිට අනුමාන කරන්න හැකි වුණා ගණිතමය හැටියනුත්, ඒ වගේම සමාජීය වශයෙන් අපි පිළිතුරු කරන සාකච්ඡාවට ප්‍රතිඵලයක් හැටියට හොඳ අදහසක් අපිට ලබා ගන්න පුළුවන් වුණා කොයි විදිහටද ප්‍රතිඵලය ලැබෙන්නේ කියලා. නමුත් මේ අවස්ථාවේ මේ තියුණු තරඟයක් අපේක්ෂකයන් 3 දෙනෙක් අතර ඇති වෙන අවස්ථාවක මෙවර ඒක ඉතාමත්ම අමාරු කාර්යයක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් බොහෝ දෙනෙක් මේ අවස්ථාවේදී මේ ඡන්ද ප්‍රතිඵලය ගැන පිළිබඳ අනාවැකි කියන්නට, එහෙම නැත්නම් ඒ පිළිබඳ పూర్ව අනුමානයකට එන්නටවත් මේ සැරේ සූදානම් නැත්තේ මේක ඒතරම් තියුණු සහ සංකීර්ණ මැතිවරණයක් බවට පත් වෙලා තියෙන නිසායි.
දැන් එහෙමනම් මේ ඔබ උතුරු ප්‍රදේශයේ ආශ්‍රිතව මේ මත විමසුම සිදු කළ තියෙන නිසා එහි දත්ත සහ සංඛ්‍යාලේඛන සම්බන්ධව අපිට විශ්වසනීයත්වයක් තියෙන නිසා මම මුලින්ම මේ පිළිබඳව දැනගන්න කැමතියි අමල්. අපි ටිකක් කතාබහ කරමුද මුලින්ම ඔබේ මත විමසුම සිදු කළේ කොහොමද, කී දෙනෙක් සමීක්ෂණයට බඳුන් කළාද, උතුරේ දෙමළ ඡන්දවල බෙදී යාම කොහොමද මේවර වාර්තාවන්නේ කියලා?
ඔව් දිලුක්ෂි, උතුරේදී අපි සාකච්ඡා කරේ ප්‍රධාන වශයෙන් දේශපාලන නායකින්ට, ඒ වගේම අහඹු ලෙස කතා කරපු පුද්ගලයන් සම්බන්ධයෙන් මේක ඇත්තම විද්‍යාත්මක සමීක්ෂණයක් හෙට කියලා කියන්න කිසිසේත්ම කියන්න බෑ. නමුත් අපිට සාමාන්‍ය දල වශයෙන් මේ මෙවර දැනගන්න ලැබුණු කාරණාව තමයි දෙමළ ඡන්ද එක කණ්ඩායමක් හැටියට එක අපේක්ෂකයෙකුට ඡන්ද ලැබෙන ප්‍රවණතාවයක් මෙවර දකින්නට නැහැ. මෙවර අපි දුටු විශේෂම දේ තමයි දිලුක්ෂ යාපනයේ ද්‍රවිඩ පක්ෂ වල බෙදීමක් තියෙනවා කොයි අපේක්ෂකයටද සහාය දෙන්නේ කියලා. ඉතින් ඒ මීට කලින් සිදු වුණේ දෙමළ ජනතාව එක කණ්ඩායමක් හැටියට එක අපේක්ෂකයට ඡන්ද ලබා දුන්නා. ගිය මැතිවරණයේදී සජිත් ප්‍රේමදාසට අති බහුතරයක් දෙමළ ඡන්ද ලබා දුන්නා. නමුත් මෙවර ඒ ඡන්දය බෙදී යන ප්‍රවණතාවයක් තියෙනවා. විශේෂයෙන්ම ඉලංගේ තමිල් අරසකච්චු පක්ෂයේ නායකයන් මෙවර බෙදී තියෙනවා මේ අපේක්ෂකයන් තුන් දෙනාට. ඒ එක්කම යාපනයේ පුවත්පත් මේ අවස්ථාවේදී අපේක්ෂකයන් තුන් දෙනාටම වෙන් වෙන විදිහට ඇති වෙලා තියෙන නිසා දෙමළ ජනතාවගේ ඡන්දය මෙවර එක අපේක්ෂකයෙකුට ලැබෙනවට වඩා රටේ අනෙකුත් ප්‍රදේශවල තියෙන විදිහටම ප්‍රධාන අපේක්ෂකයන් තුන් දෙනාටම බෙදී යන තත්වයක් තියෙනවා. ඒක සමසමව නොවෙන්නට පුළුවන්. නමුත් මීට කලින් තිබිච්ච අවස්ථාවලත් එක්ක සංසන්දනය කරනකොට මේක සුවිශේෂී දෙයක් වෙනවා. දෙමළ ඡන්දවල එහෙම නැත්නම් එක කණ්ඩායමක් හැටියට ඡන්දය ලබා දීමෙන් ඔවුන්ට තිබිච්ච ඒ බලය මෙවර අහිමි වෙන ලක්ෂණයක් තමයි අපිට දැකින ලැබුණේ. ඒක යාපනයේ පමණක් නෙමෙයි දිලුක්ෂි, වතුකරේත් ඒ ප්‍රවණතාවය තිබුණා. මොකද වතුකරේත් මීට කලින් අවස්ථාවලදී ජනතාව අති බහුතරයක් එක අපේක්ෂකයට ලබා දීලා ඒ ඡන්දවල විශේෂ වටිනාකමක් තිබුණා. අපේක්ෂකේ ජයග්‍රහණය කිරීමේදී ඒ ඔවුන්ට විශේෂ බලයක්, ඒ කියන්නේ ඔවුන් වැඩි බලයක් තිබිච්ච ප්‍රවණතාවයක් තිබුණා. නමුත් මෙවර වතුකරේ ඡන්දෙත් බෙදී යන තත්වයක් තමයි අපිට දැක ගන්න ලැබුණේ.
ඔව්, දැන් අපි මේ ඔබගේ සමීක්ෂණය උතුරු ප්‍රදේශයට සීමා වුණු නිසා අපි මේ පිළිබඳවයි දැන් මේ කතා බහ කරගෙන යන්නේ. එතනදී මම අපේ මේ දකුණේ ඡන්ද පිළිබඳව සහ සමීක්ෂණ වාර්තා පිළිබඳව කතා බහ කරන්න කලින් මම තව එක ප්‍රශ්නයක් අහන්න කැමතියි. දැන් මේ ඔබ කරපු සමීක්ෂණය හරහා උතුරේ දෙමළ ජනතාවගේ මූලික අපේක්ෂා විදිහට හඳුනාගත්තේ මොනවද මේවර පත්වන ජනාධිපතිවරයාගේ?
ඔව් දිලුක්ෂි, මේකත් ඇත්තටම අපිට සුවිශේෂී කාරණාවක් වුණා. මොකද මීට කලින් අවස්ථාවලදී දෙමළ ජනතාවගේ ප්‍රධානම ඉල්ලීම වුණේ වගවීම සම්බන්ධයෙන්, ඒ වගේම යුදාපරාධ එක්කම යුද්ධයේ අවසාන කාලයේදී අතුරුදහන් වූවන් පිළිබඳ ප්‍රශ්න, ඒ වගේම ඉඩම් ආරවුල් සම්බන්ධයෙන් රජයේ හමුදාව විසින් තමන්ගේ ඉඩම් අත්පත් කරගෙන ඒ නැවත ඒ භූමිය ලබා ගැනීමට තිබිච්ච ඔවුන්ගේ ඉල්ලීම්, එවැනි කාරණා තමයි මීට කලින් මැතිවරණවලදී දෙමළ ජනතාව ඉදිරිපත් කරපු ප්‍රධාන කරුණු හැටියට අපි දැක්කේ. නමුත් මෙවර ප්‍රධාන වශයෙන්ම මතුවුණේ විශේෂම යාපන නගර මැද්දේදී, ඒ වගේම අපි ගත්තු දීවර ප්‍රජාව සම්බන්ධයෙනුත් මේ හැම අවස්ථාවකම අපි දුටුවේ සාමාන්‍ය දෙමළ වැසි ජනතාවගෙන් අපි ගින් අහපුවාම මොකද්ද ඔබට මේ මැතිවරණයෙන් බලාපොරොත්තු වෙන්නේ කියලා. අති බහුතරයක් අපිට සඳහන් කළේ එදිනෙදා ජීවන වියදම පිළිබඳ තත්ත්වය, එදිනෙදා ජීවිතයේ ගැටගහ ගන්න එහෙම නැත්නම් මේ බඩුමිල ඉහළ යාම වගේ කරුණු තමයි ඔවුන් ප්‍රධාන වශයෙන්ම ඉදිරියට ගත්තේ. ඒ වගේම ඉන්ධන මිල ඉහළ යාම නිසා අනෙකුත් ප්‍රදේශවලින් යාපනයට, විශේෂම යාපනයේ අර්ධද්වීපයට පැමිණෙන, බාහිරෙන් පැමිණෙන ඒ සංචාරකයන් අඩුවීම නිසා තමන්ගේ ජීවිතය එදිනෙදා කටයුතු කරගන්න, එහෙම නැත්නම් ව්‍යාපාර කරගෙන යන්න ඔවුන්ට වෙලා තියෙන ප්‍රශ්න පිළිබඳව තමයි ඔවුන් මේ අවස්ථාවේදී ප්‍රශ්නයක් හැටියට නැගුවේ. ඒ කාරණාවම දිලුක්ෂි ද්‍රවිඩ දේශපාලකයන් අතරත් අපි දුටුවා. මොකද මම කතා කරපු ප්‍රධාන දේශපාලන නායකයන් අතරින් කිසිම කෙනෙක් මේ අවස්ථාවේදී මට යුද අපරාධ හෝ පුද්ගලයන් අතුරුදහන් වීම සම්බන්ධයෙන්, එහෙම නැත්නම් යුද්ධයේ අවසාන කාලයේදී අතුරුදහන් වෙච්ච අය පිළිබඳ ඒ ප්‍රශ්න ඔවුන් කිසිවකක් මේ අවස්ථාවේදී නැගුවේ නැහැ. ඉතින් අතරම අපිට ඒ ප්‍රශ්නේ ඔවුන්ගෙන් අහන්න සිද්ධ වුණා. ඒවා සම්බන්ධයෙන් මොන වගේ පියවරක්ද ඔවුන් බලාපොරොත්තුවක්ද ඔවුන්ට තියෙන්නේ කියලා. ඉතින් ඒවා හුඟක් අවස්ථාවේදී ඔවුන් සඳහන් කරේ ඒවා පරණ ප්‍රශ්න, ඒවා තාමත් ඒ විදිහට තියෙනවා. ඒ ප්‍රශ්නවල වෙනසක් වෙලා ඒවට විසඳුම් ලැබිලා නැහැ. නමුත් මෙවර ජනතාවට ප්‍රධානම පක්ෂයේ මේ මැතිවරණයේදී ප්‍රධානම කාරණාව හැටියට ඉස්මතු වෙලා තියෙන්නේ ජීවන පියදම පිළිබඳ ප්‍රශ්නයි කියලා.
ඔව්, එතනදී අපි දකිනවා මේ මීට කලින් තිබුණු ප්‍රවණතාවේ ඔබ සඳහන් කරපු ආකාරයට දමිල මේ සියලු ඡන්ද ගොනුනේ එක්තරා පක්ෂයකට හෝ අපේක්ෂකයකට. නමුත් මෙවර අපි දකිනවා මේ ඔවුන්ගේ දමිල නියෝජනය සහිත අපේක්ෂකවරයා හැරෙන්නට තවත් අනිත් අයටත් බෙදී ගිහිල්ලා තියෙනවා. ජාතික ජනබලවේගයට යම් කොටසක් බෙදී ගිහිල්ලා තියෙනවා. ඒ වගේම රනිල් වික්‍රමසිංහ ස්වාධීන අපේක්ෂකවරයාට සහ සමගි ජනසන්ධානයේ අපේක්ෂක සජිත් ප්‍රේමදාසට. දැන් මේ ජාතික ජනබලවේගය වගේ දැන් මේවර විශේෂිත අවධානයක් යොමු වෙලා තියෙන මේ වගේ පාර්ශ්වයකට දමිල ඡන්ද යොමු වීම පිළිබඳව තියෙන විශේෂත්වය මොකක්ද උතුරේ? ඔවුන්ට සහයෝගය තියෙන කොයි වගේ පාර්ශ්වවලින්ද වැඩිපුර?
ඔව් දිලක්ෂි, ජාතික ජන බලවේගයට අපි ඒ සාමාන්‍ය ජනතාවගෙන් ප්‍රශ්න කරපුවාම බොහෝ අවස්ථාවල තරුණ කොටස්, ඒ වගේම රජයේ සේවකයන් ඔවුන් දැනට පවතින ක්‍රමවේදය පිළිබඳ තමන්ගේ විරෝධය පළ කිරීම සඳහා ජාතික ජන බලවේගයට ඡන්දය ලබා දෙනවා කියන කාරණාව තමයි හුඟක් තැන්වල ඉස්මතු වුණේ. මේක ඇත්තරම ජාතික ජන බලවේගයට මීට කලින් අවස්ථාවේදී, මීට කලින් මැතිවරණයේදී 1%ට වඩා අඩු ඡන්ද ප්‍රතිශතයක් තමයි ලැබිලා තිබුණේ. නමුත් මෙවර එම ඡන්ද ප්‍රතිශතය වැඩි වීමේ ප්‍රවණතාවයක් දක්වන, විශේෂයෙන්ම තරුණ කොටස ප්‍රථම වතාවට ඡන්දය පාවිච්චි කරන පුද්ගලයන් මේ අවස්ථාවේදී තමන්ගේ ඡන්දය පවතින ක්‍රමවේදයට විරුද්ධ වෙන, නැත්නම් පවතින ක්‍රමවේදය ප්‍රතික්ෂේප කරන්නට තමන්ගේ විරෝධතාවය දැක්වීමට ජාතික ජන බලවේගයට යොමු වෙන නැඹුරුවක් තමයි අපි දුටුවේ.
හොඳ, එහෙමනම් මාර මුලින් සඳහන් කරපු ආකාරයට මත විමසුම් පිළිබඳව දකුණේ තියෙන ප්‍රවණතාව පිළිබඳව කතා බහ කරමු. මේ විවිධ පූර්ව ඡන්ද පරේෂණ මත විමසුම් හරහා විවිධ තොරතුරු අනාවරණය වෙමින් පවතිනවා. ඉතින් අපි ඒ පිළිබඳව ටිකක් අවධානය යොමු කරමු. මේවා කොච්චර විශ්වසනීයයිද, කවුද මේවා සිදු කළා තියෙන්නේ කියලා, පිළිගත හැකි සාක්ෂි තියෙනවද කියලා දකුණු පැත්තෙන්. මීට කලින් ඉඳන් දැන් සෑහෙන කාලෙක ඉඳන් අමල් අපි දකිනවා විවිධ මත විමසුම් හරහා මේ ප්‍රධාන අපේක්ෂකවරුන් 4 අතර දෝලණය වෙනවා. මේ ඡන්ද සංඛ්‍යාව මෙච්චර ප්‍රමාණයක් ලැබේවි, මෙච්චර ප්‍රතිශතයක් ලැබේවි කියලා. මේ මත විමසුම් පිළිබඳව වන විශ්වසනීයත්වය පිළිබඳව මම මුලින්ම විමසා දැනගන්නට කැමැති. භූමියේ පවතින තත්ත්වයත් එක්ක මේ මත විමසුම් වලින් කියවන දේවල් අපිට යම් තාක් දුරකට හෝ පිළිගැනීමේ හැකියාවක් තියෙනවද අමල්?
දිලක්ෂේ, මේ මත විමසුම් හැටියට ඉදිරිපත් වෙච්ච කරුණු ඒකම සමීක්ෂණ හැටියටත් මේවා ඉදිරියට ඇවිල්ලා තියෙනවා. මෙතනදී මැතිවරණ කොමිසම බොහොම පැහැදිලිවම සඳහන් කරලා තියෙනවා මේ එකක්වත් ඇත්තටම පිළිගන්න පුළුවන් මට්ටමේව නෙමෙයි, මේවා අපේක්ෂකයන් ප්‍රවර්ධනය කිරීම සඳහා බොහෝ අවස්ථාවලදී ඒ පක්ෂවලින්ම ඇති ඉදිරිපත් කරන වාර්තා. ඉතින් මේවා පිළිබඳ මේවට අවධානයක් යොමු කරන්න එපා, ඒකම ඒවට ප්‍රචාරයක් ලබා දෙන්න එපා කියන කාරණාවත් මැතිවරණ කොමිසමෙන් ඉදිරිපත් කළා තියෙනවා. ප්‍රතිඵල දිහා බලපුවහම අපි බැලුවොත් මේ අවසාන වශයෙන් අපිට ප්‍රධාන සමීක්ෂණ තුනක වාර්තා ලැබිලා තියෙනවා. ඒ තුනේ අපේක්ෂකයන් 3 ඉදිරියෙන් ඉන්නවා කියන කාරණාව තමයි සඳහන් කරලා තියෙන්නේ. හැබැයි මේකේ එක විශේෂ ලක්ෂණයක් තියෙනවා. මේ හැම සමීක්ෂණයකම අවසාන ප්‍රතිඵල අපි දිහා බැලුවොත් මේ දිනන කිසිම අපේක්ෂකයෙක් 50% ලබා ගැනීමට සමත්ුනේ නැහැ කියන කාරණාව ඉස්මතු වෙලා තියෙනවා. ඒ ඇරෙන්නට අනෙකුත් කාරණා සම්බන්ධයෙන් කවුද ඇත්තටම ඉදිරියෙන් ඉන්නේ, 2 සහ 3 ස්ථානයේ ඉන්නේ කවුද කියන කාරණාව සම්බන්ධයෙන් අපිට එතරම් විශ්වාසනීයත්වයක් තියන්නට බෑ. විශේෂයෙන්ම මේ සමීක්ෂණ, එහෙම නැත්නම් මේ මත විමසුම් කරන ආකාරය පිළිබඳ විද්‍යාත්මක මේවා කරනවද, කොතරම් පිරිසක් මේ සමීක්ෂණ වලට භාජනය කරනවද කියන කාරණාව මේ එක සමීක්ෂණයකවත් බොහොම පැහැදිලිව ඉදිරිපත් වෙන්නේ නැහැ. සමහර අවස්ථාවලට ගණිතමය කරුණු පාවිච්චි කරලා තමන්ගේ අපේක්ෂකයාට වාසි වෙන ආකාරයට මේවායේ ප්‍රතිඵල ලබා දීලා තියෙනවා. ඉතින් මැතිවරණ කොමිසමේ ඉල්ලීම වෙලා තියෙන්නේ මේවා එකක්වත් මේවා පිළිගන්නට එපාය, ඒක මේවා ප්‍රචාරය කරන්නටත් එපැයි කියලා. නමුත් සමස්තයක් හැටියට මේ සියලුම දේවල් වල අපි හරය බලුවොත් ඒ සියල්ලෙම පෙන්නුම් කරන්නේ කිසිම අපේක්ෂකයෙකුට 50% අභිභවා යන්නට අවස්ථාවක් නැහැ කියන කාරණාව පමණක් බොහොම පැහැදිලිව මේ ඇති වෙලා තියෙන මත විමසුම් සෑම එකකම වගේ ඒ කාරණාව තමයි ඉදිරියට ඇවිල්ලා තියෙන්නේ.
හොඳයි මල්, දැන් ඔබ කියපු ආකාරයට බොහෝ දෙනෙකුගේ මතය වෙලා තියෙන්නෙත් කිසිම අපේක්ෂකයෙක් 50% ලබා ගන්න එකක් නැති වේවි කියලා. ඉතින් මේවා භූමියේ තියෙන මතවාද. අපි මේවා මේ 100% හරි කියලා කියන්නේ මෙතනදී. අපි මේ භූමියේ තියෙන තත්ත්වය පිළිබඳව කතා බහ කරන්නේ බොහෝ දෙනෙකුගේ අදහස්වල තියෙන සාධාරණත්වය කොයි වගේද, අපිට කොයි වගේ ආකල්පයක් මෙහිදී ඇති කරගන්න පුළුවන්ද කියලා මේ තියෙන වාතාවරණයත් එක්ක. නමුත් අපි කියන්නේ මේවා 100% හරි කියලා. අමල්, දැන් කතා බහක් තියෙනවා 50% නොලැබුණොත් දෙවන මත විමසුමකට යනවා කියලා. එතකොට ඒ සඳහා වන ක්‍රියාදාමය කොහොමද සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ මැතිවරණ නීතිය අනුව සිදුවන්නේ?
ඔව් දිලක්ෂි, මීට කලින් කිසිම අවස්ථාවක අපේක්ෂකයෙකුට ලැබිච්ච දෙවන මනාප ඡන්දය, දෙවන හෝ තුන්වන මනාප ඡන්දය ගණන් කරන්න සිද්ධ වෙලා නැහැ. ඉතින් මේවර ඒක සිද්ධ වෙයි කියන ඒ උපකල්පනය අනුව මැතිවරණ කොමිසමත් මේ අවස්ථාවේ තමන්ගේ ඒ තේරීම් බාර නිර්ධාරින්ට ඒ බව දැනුවත් කළයි කියලා මාධ්‍යෙන් අපිට දැනගන්න ලැබිලා තියෙනවා. විශේෂයෙන්ම මේ ඡන්ද ගණන් කරන ආකාරය, ඒ දෙවන මනාපයත් ඒ වගේම තුන්වන මනාපයත් කියන ඡන්ද දෙකම එකම අවස්ථාවක ගණන් කරන්න નિયમિત වෙයි කියලා තමයි වාර්තා වෙන්නේ. මෙතනදී මැතිවරණ කොමසම අපිට දැනුම් දුන්නේ මුලින්ම අපේක්ෂකයන් ලබාගත් මුළු ඡන්ද ප්‍රමාණය ප්‍රකාශයට පත් කළ විශේෂයෙන්ම කිසිම කෙනෙක් ඒ 150 ලබා ගත්තේ නැත්නම් ඒ සියලුම අපේක්ෂකයන්ගේ ඔවුන් ලබාගත්තු ඡන්ද ප්‍රමාණය ප්‍රකාශයට පත් කරලා ඊට පස්සේ දෙවන සහ තුන්වන මනාප ඡන්ද ගණන් කිරීම ආරම්භ කරනවා. ඒ සඳහා අවශ්‍ය සේවක පිරිස නිලධාරීන් කණ්ඩායම් ඒවා සකස් කරන්න කියලා තේරීම් බාර නිලධාරීන්ට දැනුම් දීලා තියෙනවා. ඉතින් ඒක ටිකක් සංකීර්ණ කාරණාවක් වන්නට පුළුවන්. මීට කලින් කවදාවත් වෙච්ච නැති නිසා මැතිවරණ නිලධාරීන්ටත් මේ පිළිබඳ කිසිම අත්දැකීමක් නැති නිසා බොහෝ වෙලාවට මේ කාරණාව සඳහා වැඩි කාලයක් ගත වෙන්න පුළුවන් කියලා වුන් විශ්වාස කරනවා. ඒ නිසා අවසාන ප්‍රතිඵලය ලබා දීම මීට කලින් මැතිවරණවලට සිද්ධ වුණාට වඩා වැඩි කාලයක් ගත වෙන්න පුළුවන් කියන කාරණාවත් මේ වෙනකොට මැතිවරණ කොමිසම අවධාරණය කරලා තියෙනවා.
මම ලබත් සම්බන්ධ වුණානේ මේ මැතිවරණ කොමිසම විසින් පවත්වන ලද මේ ජනමාධ්‍ය හමු වලට. දැන් එතනදී මැතිවරණ කොමසාරිස්වරයා මොනවද කිව්වේ මේ දෙවන ඡන්දයක් පිළිබඳව ප්‍රතිඵලය ගණනය කිරීමක් සඳහා යන්න සිද්ධ වුණොත් එහෙම ඒ සඳහා උපදෙස් ඔහු කොහොමද ලබා දුන්නේ?
ඒක බොහොම පැහැදිලි දිරිලක්ෂි. මොකද ඒ කාරණාව පිළිබඳ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙත් ඒ වගේම ජනාධිපති මැතිවරණ පනතෙත් ඒ පිළිබඳ ප්‍රතිපාදන බොහොම පැහැදිලිවම සඳහන් කරලා තියෙනවා. නමුත් ඒක මීට කලින් කිසිම අවස්ථාවක ඒ පිළිබඳ ජනතාව අතර සාකච්ඡාවක් ඇති වෙලා නැහැ. අදටත් ජනතාව අතර එහෙම දෙවන මනාපයක් ලබා දෙනවද කියන කාරණාව පිළිබඳවත් ඒ හරි අවබෝධයක් නැති බවයි බොහොම පැහැදිලිවම අපිට පේනෙන්නේ. ඉතින් මේ කාරණාව නිසා මැතිවරණ කොමිසම උත්සාහ කරා දිරිලක්ෂි ජනතාව දැනුවත් කරන ඡන්දේ ලබා දීමේ තමන්ගේ කැමැත්ත ප්‍රකාශ කරන 1, 2, 3 හැටියට අපේක්ෂකයන් 3 දෙනෙකුට මේ කැමැත්ත ප්‍රකාශ කරන්න කොහොමද කියන එක පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් ඔවුන් ඇති කළා තිබුණා. ඒ එකම අනෙකුත් මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායමුත් ජනතාව දැනුවත් කරන්න කොහොමද මේක කරන්න කියන කාරණාවට ඉදිරිපත් කළා තිබුණා. නමුත් අපිට ඒ එකම මැතිවරණ නිලධාරීන්ගේ නිල නොවන මට්ටමින් දැනගන්න ලැබුණු කාරණාව තමයි මීට කලින් මැතිවරණ වලදී ඉතාමත්ම සුළු ඡන්දදායකින් පිරිසක් තමයි මේ දෙවන මනාපය ලකුණු කළා තිබුණේ. අපේ ඡන්දදායකෙන් හුඟක්ම පුරුදු වෙලා තියෙන්නේ තමන්ගේ අපේක්ෂකයාගේ නමට ඉදිරියෙන් කතිරයක් ගහනවා මිසක්ක 1, 2, 3 නම් කිරීම නෙමෙයි. ඉතින් මැතිවරණ කොමිසමත් දැන් වුණුත් විශ්වාස කරනවා මේ දෙවන සහ තුන්වන මනාප ගණන් කිරීමට සිද්ධ වුණොත් ඒතරම් වැඩි ඡන්ද ප්‍රමාණයක් ඔවුන්ට ගණන් කරන්න අවශ්‍ය වෙන එකක් නැහැ කියලා. මොකද සාමාන්‍ය වශයෙන් 5%කටත් වඩා අඩු ඡන්දදායකින් සංඛ්‍යාවක් තමයි මීට කලින් අවස්ථාවවලදී ඒ දෙවන හෝ තුන්වන මනාපේ ලබා දීලා තිබුණේ. නමුත් මේක සුවිශේෂී අවස්ථාවක්. මොකද දැන් හැමෝම සාකච්ඡා කරන දෙයක් තමයි කිසිම අපේක්ෂකයෙක් 50% ගන්නේ නැහැ කියන එක. ඒ නිසා අර දෙවන මනාපයත් වැදගත් වෙන නිසා තමන්ගේ ඡන්දය එක අපේක්ෂකයෙකුට නෙමෙයි අපේක්ෂකයන් 2 දෙනෙකුට හෝ 3 දෙනෙකුට ලබා දීමේ හැකියාව තියෙනවා කියන කාරණාව පිළිබඳ දැන් ඉස්සරට වඩා ජනතාව අතර අවබෝධයක් තියෙන බව පැහැදිලි. අපිට සමහර විට උපකල්පනය කරන්න පුළුවන් මේ අවස්ථාවේදී ඡන්දදායකින් මීට කලින් අවස්ථාවලට වඩා දෙවන හෝ තුන්වන මනාපේ ලකුණු කිරීමට යොමු වන්නට පුළුවන් කියලා. මොකද ඒ දෙවන තුන්වන මනාපත් තීර්ණාත්මක ඡන්ද බවට පත්වීමේ හැකියාවක් මේ අවස්ථාවේදී උද්ගත වෙලා තියෙන නිසා.
අමල්ලේ දෙවන මනාපේ ගණනය කිරීමෙනුත් ඒ ප්‍රධාන දෙන්නා 50%ක් දක්වා ආවේ නැත්තම් එහෙනම් මොකද්ද ඊළඟ පියවර මොකද්ද?
ඔව්, ඊළඟ පියවර වෙන්නේ දිලුක්ෂි වැඩිම ඡන්ද තියෙන පුද්ගලයා ජයග්‍රහකයා හැටියට මැතිවරණ කොමිසම විසින් ප්‍රකාශයට පත් කිරීම. එතකොට මේ තියෙන ක්‍රමය අනුව අපිට උපකල්පනය කරන්න පුළුවන් කිසිම කෙනෙක් 50% ලබා ගත්තේ නැත්නම් දෙවන සහ තුන්වන මනාපත් ගණන් කරලා ඉවරනට පස්සේ වැඩිම ඡන්ද ලබාගත්තු අපේක්ෂකයා ජයග්‍රහකයා හැටියට නම් කිරීමට තමයි නියමිතව තියෙන්නේ.
එතනදී අමල් මේ 50% අවශ්‍ය වෙන්නේ නැහැ.
ඔව්, 50% නැතිව දිලුක්ෂි ඒ තියෙන ලැබිච්ච ඡන්ද වලින් වැඩිම ඡන්ද ලබා ගත්ත පුද්ගලයා තමයි ඒ අවස්ථාවේදී ජයග්‍රහකයාට නම් කරන්නේ. ඉතින් බොහෝ වෙලාවට දිලුක්ෂි මේ මැතිවරණයේ අවසාන ප්‍රතිඵලය බහුතරයක් නැති නමුත් වැඩිම සුළුතරය ලබාගත්තු අපේක්ෂකයා තේරීපත් වෙන්න පුළුවන් මේ මැතිවරණයෙන් පස්සේ.
දැඟමල් මේ තවත් හරිම රසවත් මේ කොටසක් හමු වෙනවා මේ ශ්‍රී ලංකාවේ මේ මැතිවරණ පනතේ. දැන් ওই දෙවන මනාපයකටත් ගිහිල්ලා ඒ දෙවන මනාපයේදී තේ ප්‍රධාන අපේක්ෂකවරුන් දෙදෙනා එක හා සමාන ඡන්ද ප්‍රමාණයක් ලබා ගත්තොත් සීට්ටු ක්‍රමයකට අනුව ජනාධිපති තෝරනවා කියලා. මේක ඉතින් මේ බොහොම විරල අවස්ථාවක් වෙන්න පුළුවන්. නමුත් මැතිවරණ නීතියේ තියෙන මේ தத்துவය පිළිබඳව මම දැනගන්න කැමතියි.
එතකොට අතර දිලිෂෝ පනත තියෙනවා මේ ජයග්‍රහයක තෝරගන්නේ මේ ලොට්ස් ඇදලයි කියලා, කියන්නේ මේ සීට්ටු ක්‍රමයට. එතකොට ඒ එතකොට වෙන්නේ තමන්ගේ මේ තියෙන ලක් එක අනුව තමයි, තමන්ගේ තියෙන වාසනාව අනුව තමයි ජනාධිපතිවරයා තේරීපත් වෙන්නේ, මහජන ඡන්දයෙන් නෙවෙයි.
ලක් බයි චාන්ස් නේද?
ලක් බයි චාන්ස්. හරියටම හරි.
හොඳයි, මම අවසාන වශයෙන් දැනගන්න කැමති අමල්, දැන් දැන් ඔය තියෙන බොහෝ මතවාදවලට අනුව සුළුතර මනාපයකින් පත්වන ජනාධිපතිවරයෙක් මෙවර ජනාධිපතිවරණයේදී තේරීපත් වුණොත්, ඒ කියන්නේ ප්‍රධාන අපේක්ෂකවරුන් දෙදෙනාම 50% ලබා ගන්නේ නැතුව දෙවන මත විමසුමකට ගිහිල්ලා, දෙවන ඡන්ද විමසුමකට ගිහිල්ලා එතනදී වැඩිපුර ඡන්දය ලබා ගන්නා අපේක්ෂකවරයා තේරීපත් වුණොත් එහෙම, ඒක කොහොමද ඊළඟ මහමැතිවරණයට බලපාන්නේ කියලා, ඡන්දදායකයාගේ ජන මනස කොයි ආකාරයෙන් වෙනස් වන්නට ඒ තීරණය බලපාන්නේ?
ඔව් දිලක්ෂි, එතකොට ඇත්තටම එක්තරා විදිහකට ව්‍යාකූල තත්ත්වයක් ඇති වෙනටත් පුළුවන්. මොකද බහුතරයක් නැති ජනාධිපතික් සුළුතරයෙන් පත්වෙන ජනාධිපතිවරයෙක්ගේ ජනවර්ම පිළිබඳ දිගින් දිගටම ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒක නීත්‍යානුකූලව පත්ුණත් ඒ පත්වෙන පුද්ගලයාගේ ජනවර්ම කොතරම් ප්‍රබල ජනවර්මක් එක්කද මේ ජනාධිපතිවරයා පත්වෙන්නේ කියන ප්‍රශ්නේ මතුවන්නට පුළුවන්. ඒ එක්කම පාර්ලිමේන්තු මැතිවරණයක් සඳහා එතන ඉතාමත්ම තීරණාත්මක වෙන්නටත් පුළුවන්. ජනාධිපතිවරයා බොහොම විශාල බහුතරයකින් ජයග්‍රහණය කරොත් මේ ප්‍රශ්නේ තරම් මතුවෙන්නේ නැහැ. නමුත් මේ ඉතාමත්ම කිට්ටුවෙන් යන ඡන්දයක් තිබුණොත් ඒක පාර්ලිමේන්තු මැතිවරණයටත් බලපාන්න පුළුවන්. ඒ වගේම ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී මේ ආකාරයටම බෙදීම තිබුණොත් අපිට පාර්ලිමේන්තුවේ ජයග්‍රහයේ පක්ෂයක් බහුතරයකින් පත්වේ කියලා හිතන්නට අමාරුයි. ඉතින් ශ්‍රී ලංකාවේ ඉදිරියට පත්වෙන පාර්ලිමේන්තුව බොහෝ විට සභාග ආණ්ඩුවක් ඇති කරන තත්ත්වයක් පත්වෙයි. කිසිම පක්ෂයකට ඒ අර 113ක ඡන්ද ප්‍රමාණය පාර්ලිමේන්තුවේ සම්පූර්ණ බහුතරය අහිමි වුණ අවස්ථාවක, එතකොට රටට ප්‍රබල ජනවරමකින් පත් නොවන ජනාධිපතිවරයෙක් ඉන්න අවස්ථාවක පාර්ලිමේන්තුවත් ඒ වගේම දුර්වල ජනවරමක් ඇති දුර්වල ආණ්ඩුවක් ඇතිවන පාර්ලිමේන්තුවක් තමයි එතකොට පත් වෙන නියමිතව තියෙන්නේ.
දැන් මේ ලංකාවට අත්දැකීම් තියෙනවා මේ සභාග ආණ්ඩුවලින් ආණ්ඩු කිරීම දැන් තිබුණෙත් ඒ වගේ එකක්නේ. දැන් එතකොට එතනදී ඒක ලොකු ප්‍රශ්නයක් වේවි දමල්. ඒ කියන්නේ සභාග ආණ්ඩුවලින් ආණ්ඩු කරන එක ලංකාවට අලුත් දෙයක්ුත් නෙමෙයිනේ නේද?
ඔව්, මීට කලින් තිබෙන දේවල් සිද්ධ වෙලා තියෙනවා. දෙවියන් ලක්ෂ සමහර අවස්ථාවල බැලුත් 1994 දී චන්ද්‍රිකා ජනාධිපතිනිය තිබිච්ච ආණ්ඩුව ඇයට එක ආසනයක බහුතරයක් තමයි තිබුණේ. ඉතින් එහෙම තිබිලත් ඇයට ඇයගේ පළවෙනි දූර කාලයේදී ඒ ආණ්ඩුව ඉදිරියට පවත්වා ගන්නට හැකි වුණා කිසි ප්‍රශ්නයක් නැතිව. ඒකම අපි දැක්ක ආණ්ඩුවේ සුළුතරයක් තිබිච්ච අවස්ථා 2015 පත්වෙච්ච ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුවේ බහුතරයක් නැති වුණත් ඔහුට 19 සංශෝධනය ගෙනල්ලා ප්‍රජාතන්ත්‍රවාදී ඒ වෙනස්කම් කරන්නට හැකියාව ලැබුණා. ඉතින් ඒක ප්‍රශ්නයක් වෙයිද කියලා කියන්නට අමාරුයි. නමුත් ලංකාවේ තිබිච්ච අපේ අත්දැකීමත් එක්ක එහෙම බහුතරයක් නොලැබුණත් ආණ්ඩුව කරගෙන යාමට ඒක බාධාවක් කියලා අපිට කියන්න බෑ. බොහෝ අවස්ථාවලදී ඒ විදිහට සුළුතර ආණ්ඩු ඉතාම සාර්ථකව තමන්ගේ කටයුතු කරගෙන ගියපු අවස්ථාවත් අපේ ඉතිහාසයේ තියෙනවා.
ශ්‍රී ලංකාවේ මෙවර ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම සඳහා ශ්‍රී ලංකාව පුරාම ඡන්ද මධ්‍යස්ථාන 13421 කදී ඡන්ද විමසීමට නියමිතයි. ගණන් කිරීම සඳහා සූදානම් කිරීම ඡන්ද මධ්‍යස්ථාන සංඛ්‍යාව 1274ක් විදිහට වාර්තා වෙනවා. අමල් ඔබත් කලින් සඳහන් කිරීමක් කළා මෙවර අවසන් ප්‍රතිඵලය ටිකක් ප්‍රමාද වේ කියලා. යම් උපකල්පනවලට අනුකූලව ඉරිදා ශ්‍රී ලංකාවේ වේලාවෙන් කොයි වගේ වේලාවකදී මේ අවසන් ප්‍රතිඵලය බලාපොරොත්තු වෙන්න පුළුවන් කියලා මේ වෙනකොට උපකල්පනයකේදීලා ඉන්නවද?
මැතිවරණ කොමිසමට අනුව නම් දිලුක්ෂි දෙවන වටේ දෙවන සහ තුන්වන මනාප ගණන් කරන්නට සිද්ධ වුණොත් බොහෝ විට මේ අවසාන ප්‍රතිඵලය නිල අවසාන ප්‍රතිඵලය ලැබීම සමුදා වෙන්නට පුළුවන්. නමුත් අපි බැලුවොත් ඉරිදා දවස ඇතුළත කොයි විදිහටද මේ ඡන්දේ ප්‍රතිඵලය ලැබෙන්නේ කියන පිළිබඳ අපි කියන මේ ට්‍රෙන්ඩ් එක, එහෙම නැත්නම් මේ ප්‍රවණතාවය පිළිබඳ අපිට හොඳ අවබෝධයක් ඉරිදා වෙනකොට ලැබෙන්න පුළුවන්. නමුත් නිල වශයෙන් ඒ අවසාන ප්‍රතිඵලය බොහෝ විට සඳුදා වෙන්නට පුළුවන්.
අපි ස්තුතිවන්ත වෙනවා මෙවර නවවෙනි ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපතිවරයා තෝරා ගැනීම උදෙසා මේ 21 වෙනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ මේ වෙනකොට තියෙන විවිධ ආරංචි සහ පර්යේෂණ වාර්තාවලට අනුකූලව තියෙන මත පිළිබඳව භූමියේ යථාර්ථය පිළිබඳව කතාබහ කරන්න අපි සම්බන්ධ කරගත්ත ප්‍රංශ ප්‍රවෘත්ති සේවයේ මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතාට, ඔහුත් උතුරු ප්‍රදේශයේ ඡන්ද ප්‍රවණතාව පිළිබඳව යම් සමීක්ෂණයක් කළා තිබුණා. ඒ තොරතුරුත් අපි අතුලත් කරගත්තා. ඒ වගේම 50%ක් ප්‍රධාන අපේක්ෂකවරුන් දෙදෙනාම ලබා ගන්න එකක් නැහැයි කියලා තියෙන මතවාදය හා සම්බන්ධව මේ වෙනකොට තියෙන ප්‍රවණතාව පිළිබඳවත් අපි සාකච්ඡා කළා. මේ තොරතුරු ගොනු කරන්න SBS සිංහල සේවය සමග සම්බන්ධ වීම පිළිබඳව මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතාට අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. අමල් බොහොම ස්තුතියි. එහෙමනම් අපි ඔබට ආයුබෝවන් කියමින් සමු දෙනවා.
ආයුබෝවන් දිලුක්ෂි.
අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය ඔස්සේ දැන් තොරතුරු දැනගන්න sbs.com.au/සිංහල වෙත පිවිසෙන්න. නැතිනම් SBS සිංහල Facebook පිටුව follow කරන්න.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.